න්‍යායපත්‍රය අංක 1 අධිකරණ අමාත්‍යාංශයේ ගරු අධිකරණ අමාත්‍යතුමා.
ඔව් මම ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමනි.
විවාදය ආරම්භ කරන්න ගරු අමාත්‍යතුමා. අතුමාට මේ කලින් හදපු මේකේ මිනිත්තු 30ක කාලයක් වෙන් කරලා තියෙනවා.
ඔහොමදයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද දින අපි ඉදිරිපත් කරලා තියෙනවා අධිකරණයකට විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධව 50 කෙටුම් පතක්. මේ 50 කෙටුම් පත මගින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අධිකරණ පද්ධතියට, ඒ වගේම අධිකරණ බලය ක්‍රියාත්මක කරන, අර්ධ අධිකරණ බලය ක්‍රියාත්මක කරන යම් ආයතනයකට ස්වාධීනව සහ පක්ෂපාතීව කටයුතු කරගෙන යාම සඳහා තිබෙන අවස්ථාව.
ඔබට ප්ලීස් කරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මුලාසනයට.
Honorable Minister, please continue.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, මේ පනතේ අරමුණු විදියට අපි ඉදිරිපත් කරලා තිබෙනවා අධිකරණයක විනිශ්චය අධිකාරියක සහ ආයතනයක ගෞරවය සහ අධිකාරී බලය ආරක්ෂා කිරීම පිණිසත්, යථා පරිදි යුක්තිය පසඳලීම ආරක්ෂා කිරීම පිණිසත්, අධිකරණ විධානවලට අනුකූලව ක්‍රියා කිරීම සහතික කිරීම පිණිසත්, අධිකරණයක විනිශ්චය අධිකාරියක සහ ආයතනයක ඵලදායකත්වය සහ අපක්ෂපාතී තාවරු කිරීම සහ පවත්වාගෙන යාමත්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සාධාරණ විවේචනය සහ අධිකරණ විධාන සමග අනුකූලව ක්‍රියා කිරීම අතර තුලනයක් ඇති කිරීමත්, අධිකරණයකට විනිශ්චය අධිකාරියකට සහ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ විෂයපතේ නිශ්චිතව දැක්වීම සහ නීතියේ නිසි ක්‍රියාවලිය අනුගමනය කිරීම සහ එයට ගරු කිරීම සඳහා වූ 50 කෙටුම් පතක් විදියට තමයි අපි මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේක අර මම මාක් කරපු එකක. මාක් කරපු සිංහල එකක් ඇති. මේක. ඒ අනුව ගරු කාර්ක සභා සභාපතිතුමනි, අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 105 වෙනි ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභ්‍යාචනාධිකරණයට, ඒ කියන්නේ උපරිම අධිකරණවලට අපහාසාත්මක වන විදිහට, ඒ වගේම සමස්ත අධිකරණ ක්‍රියාවලියට අපහාස වන විදිහට යම්කිසි ප්‍රකාශයක් කිරීම හෝ දෙයක් සිදු කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දීමේ බලය දීලා තියෙනවා. ඊට අමතර ලෙස මුල් අවස්ථා අධිකරණ විදිහට සුළු හිමිකම් අධිකරණයේ පටන් මහාධිකරණය දක්වා අධිකරණවලට සිදු කරන ලද අපහාස සම්බන්ධව 50 කීපකින්ම ක්‍රමවේදය සහ දඬුවම් නියම කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ අපරාධ සම්බන්ධ අධිකරණවලට සිදුවන දඬුවම් කිරීම, සිවිල් නඩු විධාන සංග්‍රහයේ සිවිල් අධිකරණවලට සිදු කරනු ලබන අපහාස කිරීම, ඒ වගේම අවනත නොවි අධිකරණ නියෝගවලට අවනත නොවි කටයුතු කිරීම, ඩිස්ඔබීඩියන්ස් ටු කෝට් ඕඩර්ස් කියන ඒවා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අධිකරණ සංවිධාන පනත 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතෙන් එම අධිකරණ වලට තිබෙන බලය තහවුරු කරලා තියෙනවා. අභ්‍යාචන අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයටත් මේ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තිබුණට අවුරුදු 40 ගණනක් තිස්සේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවති නඩු කටයුතු වලදී මතුණු කරුණු ගණනාවක් තිබුණා. පළවෙනි කාරණේ තමයි අධිකරණයකට අපහාස කිරීම යන්න අපි කුමක්ද අදහස් කරන්නේ. ඒ අපහාසය සම්බන්ධව නිශ්චිත නිර්වචනයක් නීතියට ඇතුළත් නොවි තිබීම ගැටලුදායක තත්වයක් බවට පත් වෙලා තිබුණා. ඒක නිසා එය නිශ්චිතව සඳහන් කිරීමට තමයි පනත අපි තුන්වෙනි වගන්තියෙන් ප්‍රතිපාදන සලස්වල තියෙන්නේ. වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන සලසා ඇති පරිදි හැර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව අධිකරණයක විනිශ්චය අධිකාරියක සහ ආයතනික අධිකාරී බලය සහ යුක්තිය පසඳලීම අගෞරවයට හෝ අවතක්සේරුවට ලක් කිරීම හෝ යම් විභාග වෙමින් පවතින නඩුවකට අදාළ කරුණුවලට වැරදි ලෙස අගතිදායක ලෙස බලපෑම් කිරීම හෝ මැදිහත්වීම. ඒ වගේම අධිකරණයක විනිශ්චය අධිකාරියක හෝ ආයතනයක යම් නඩු තීන්දුවකට තීන්දු ප්‍රකාශයකට විධානයකට ආඥාවකට ප්‍රඥාඥාවකට හෝ වෙනත් කැඳවීම් නියෝගයකට චේතනාන්විතව ගරු නොකිරීම. යම් අධිකරණයකට දී ඇති යම් ප්‍රතිඥාවක් චේතනාන්විතව උල්ලංඝනය කිරීම. ඒ වගේම අධිකරණයක් විනිශ්චය අධිකාරියක් වෙනත් අධිකරණමය බලය ඇති ආයතනයක් එහි ගරුත්වය අවමානයට ලක් කරන අඩු කරන ආකාරයේ කටයුතු සිදු කිරීම ප්‍රකාශ නිකුත් කිරීම. යුක්තිය පසඳලීමේ කාර්යභාරය සම්බන්ධයෙන් මැදිහත් වීම සහ බාධා සිදු කිරීම. ඒ වගේම මේ යුක්තිය පසඳලන ආයතන සම්බන්ධව ශ්‍රව්‍ය දෘෂ්ටි ප්‍රතිගත කිරීම, සමහර අවස්ථාවලදී ශ්‍රව්‍ය දෘෂ්ටි ප්‍රතිගත කිරීම සිදු කර ඒවා විකෘති කරලා සමාජගත කිරීම යනාදී කරුණු අධිකරණයට අපහාස කිරීමේ වැරදි විදිහට අර්ථ දක්වලා තිබෙනවා. ඒ වගේම දෙවනිව තිබුණු කාරණය තමයි මේ පිළිබඳව නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. සිවිල් නඩු විධාන සංග්‍රහය වගේ සංග්‍රහයක තිබෙනවා අධිකරණයට අපහාස කිරීම චෝදනාවක් ඉදිරිපත් කරන්නේ කොහොමද, ඒ පිළිබඳව විමර්ශනයක් කරන්නේ කොහොමද, ලබා දිය යුතු දඬුවම කුමක්ද කියන යන කාරණා ඒකට ඇතුළත් වෙලා තියෙනවා. නමුත් මේ ඉහළ අධිකරණ සම්බන්ධයෙන් එහෙම ක්‍රියාපිළිවෙතක් නැහැ. නිසා මේක දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරපු දෙයක්. 2003 වගේ කාලෙත් පටන් මට මතකයි, පමත් නීති කොමිෂන් සභාවේ සමාජිකයෙක් විදිහට ඉන්න කාලේ මේ සම්බන්ධව නීති කෙටුම්පත් කිරීම අපි ආරම්භ කරා. දිගින් දිගටම කෙටුම්පත් ගණනාවක් මේ පිළිබඳව සංස්කරණය සැකසුණා. මෑත කාලයේදීත් නීති කොමිෂන් සභාව විසිනුත් මේ පිළිබඳව අපිට යම් යම් නිරීක්ෂණ ලබා දීලා තියෙනවා. ඒ සියල්ල සැලකිල්ලට භාජනය කරලා තමයි මේ පනත් කෙටුම්පතා ඉදිරිපත් කරේ. ඊට අමතර ලෙස තවත් ප්‍රශ්නයක් අපිට තිබුණා, මෙවැනි වරදක් සිදු කළ තැනැත්තෙකුට දිය යුතු දඬුවම් අපරාධ නීතියේ කුමන හෝ වරදක් සිදු කළා නම් ඒ වරදට ලබා දිය යුතු දඬුවම කුමක්ද කියන එක සෑම පනතකම ලිඛිත නීතියකම තිබෙනවා. ඒ අනුව ඒ වරදට යම් කිසි කාල සීමාවක් මාස 6කට නොවැඩි වෙන්න පුළුවන්, සමහරට අවුරුදු 5කට නොවැඩි වෙන්න පුළුවන් සිර දඬුවමක් ලබා දෙන්න, නැත්නම් යම් මුදලක් 50,000ක් හෝ ලක්ෂයක දඬුමුදලක් නියම කරන්න, එහෙමත් නැත්නම් සමහර අවස්ථාවලදී ඒ දඬුවම් දෙකෙන්ම දඬුවම් ලබා දෙන්න පුළුවන් කියලා ලිඛිත නීතිය ප්‍රතිපාදන තිබෙනවා. මේක ව්‍යතිරේකී අවස්ථාවක්, මේ චෝදනාව සම්බන්ධව ඉහළ අධිකරණයට එහෙම මඟ පෙන්වීමක් නීතියේ නැහැ. ඒක නිසා මේ දිය යුතු දඬුවම් ප්‍රමාණය සීමා කරලා අපි මේකට ප්‍රතිපාදන ඇතුළත් කරා. මේ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වුණා. ඒ අභියෝගයට ලක් වුණ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු නිගමනයත් එක්ක ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන අධිකරණ බලය සීමා කිරීමක් විදිහට ඒක සලකපු නිසා එවැනි සීමාවන් පනවන්න සාමාන්‍ය ඡන්දයකින් අපිට බලයක් නැති බව සඳහන් කරලා තිබෙනවා. ඒක නිසා එම කොටස හැර මේ පනතේ තිබෙන අනිත් කරුණු ඇතුළත් සංශෝධිත පනත් කෙටුම්පතක් විදිහට තමයි අපි මේක ඉදිරිපත් කරනු ලබන්නේ. මේක කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම සාකච්ඡා වුණා, සමාජයේ සාකච්ඡා වුණා. ඒක නිසා අද කාලයට අත්‍යවශ්‍ය පනත් කෙටුම්පතක්. සමාජය තුළ මතයකුත් තිබෙනවා සමහර කාරණා සම්බන්ධව අධිකරණවලින් දීපු නඩු තීන්දු නැත්නම් දඬුවම කරන ලද වරදේ ප්‍රමාණයට සමපාත වෙන්නේ නැති බවක් කියලා. ඉතින් ඒක නිසා අපි ඒ කාරණේ පිළිබඳවත් අපේ අවධානය යොමු කරන්නට ඕන. ඒකම මේ නීති සම්පාදනය සම්බන්ධව ගරු කාරක සභා සභාපතිතුමනි, මේ අවස්ථාවේදී මම අවධානය යොමු කරනවා, අපි මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන තවත් පනතක් ඒ පනත අභියෝගයට ලක් කරලා දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවක් පවතින පනතක් ඒක තමයි හයිඩ්‍රෝග්‍රැෆික් බිල් එක නැෂනල් හයිඩ්‍රෝග්‍රැෆික් බිල් එක ජල ශාස්ත්‍රීය පනත. එතකොට මේ සම්බන්ධව අපි දැනුවත් කිරීම සඳහා මමත් මාධ්‍ය සාකච්ඡා කීපයක් තිබ්බා. අද ඒ සම්බන්ධව ද අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්තල යටතේ ප්‍රවෘත්තියක් පළ කරලා තිබෙනවා. මේ පිළිබඳව ගරු සියලුම ගරු මන්ත්‍රීතුමාලගෙත් මම අවධානය යොමු කරනවා. NARA hits back at Justice Minister alleges Navy making bid to take over its function. අධිකරණ ඇමතිවරයාට ප්‍රතිචාර දක්වමින් ඔවුන් අධිකරණ ඇමතිවරයාට චෝදනා කරනවා NARA ආයතනයේ තිබෙන බලතල ලබා ගැනීමට මම උත්සාහයක් කරනවා කියලා. මේ පිළිබඳව සභාපතිතුමනි මම සඳහන් කළ යුතුව තිබෙනවා අපේ රටට අයිති තිබෙනවා ශ්‍රී ලංකන් බෝටර්ස් රටට අයිති මුහුදු සීමාවක්. මේ මුහුදු සීමාව ජාත්‍යන්තර නීතිය අනුව අපේ රටට අයිති මුහුද. එතන මේ මුහුදේ යාත්‍රා කරනු ලබන ඕනෑම යාත්‍රාවක් අපේ රටට ඒ මුහුද භාවිතා කරලා යාත්‍රා කිරීම වෙනුවෙන් ගාස්තුවක් ගෙවන්නට ඕන. ඒක ජාත්‍යන්තර නීතියේ පිළිගත් ක්‍රමවේදයක්. අපේ රටට අයිති මුහුදු කරේ හම්බන්තොටට දකුණෙන් දවසකට සාමාන්‍යයෙන් නැව 300ක් පමණ යාත්‍රා කරනවා. අවුරුද්දකට නැව 35000ක පමණ නැව් සංඛ්‍යාවක් මේ මුහුදේ යාත්‍රා කරනවා. එතකොට මේ මුහුදේ යාත්‍රා කරනකොට අර චාට්ස් කියලා තියෙන එක කොටු බෙදලා ඒ ප්‍රමාණමන් හඳුනාගන්න මේ චාට්ස් 17ක් පහු කරගෙන යන්න ඕනේ. එතකොට මේ එක චාට් එකකට හැම චාට් එකකටම ඒ උදවිය ඒ මූදේ தත්ත්වය පිළිබඳව මැප් එක සිටියම මිලයට ගන්න ඕනේ. ඒ මිලයට ගැනීම ඩිජිටල් ක්‍රමයට තාක්ෂණයට අනුව තමයි විකුණන්නේ. ඉස්සර වගේ සෑන් සිටියම් විකුණන්නේ නැහැ. එතකොට එක නැවක් ඩොලර් 25 ගානේ මේ චාට් 17 පහු කරගෙන යනකම් අපිට ගෙවන්න ඕනේ. ඩිජිටල් ක්‍රමයට අපේ මිලදී ගන්නට ඕනේ. දැන් ඒ අනුව අපි ඒ චාට්ස් නැත්තම් මැප් සිටියම හදන්න ඕනේ. දැන් මේ සිටියම් ඇඳීමේ කාර්යත්වය අපි බාර දීලා තියෙන්නේ NARA ආයතනයට. 1991 NARA ආයතනයට සංශෝධනයක් ඇති කරලා ඒකට අවිධිමත් විදියට ඇති කරපු සංශෝධනයක් කලබලයට මේ සිටියන් හදලා විකිණීමේ කාර්යභාරය බාර දීලා තියෙනවා NARA ආයතනයට. දැන් අවුරුදු 33ක් ගිහිලා තියෙනවා NARA ආයතනය මේ සිටියන් හදලා නැහැ. ඒක නිසා මේ අපේ මූදේ සිටියන් හදනවා බ්‍රිතාන්‍ය සමාගම්. ඒගොල්ලෝ හදලා මේ සිටියන් විකුණනවා. විකුණලා ඒගොල්ලෝ විශාල ආදායමක් ලබනවා. ඒකෙන් 100ට හරි ප්‍රතිශතය අපි දන්නේ නැහැ NARA ආයතනය දන්නේ. මට තියෙන තොරතුරු අනුව 100ට එකක්වත් අපිට ලැබෙන්නේ නැහැ මේ මුදල් වලින්. ඒ අනුව මේ නැව් 35000කින් අය කරගන්න මුදල් ඒ විදේශ සමාගම් වලට යන්නේ. එතන මේ සම්බන්ධව අපි දැනගත්තට පස්සේ ගිය අවුරුද්දේ මේක ප්‍රශ්න කරා. NARA ආයතනයේ අවුරුදු 33ක් 30 මේ කටයුත්ත කරලා නැහැ. අනිත් පැත්තෙන් ඒගොල්ලන්ට මේක කරන්නත් බෑ. එක පැත්තකින් ඒකට සුදුසු අය නැහැ. ඒ වෘත්තීය සුදුසුකම් තියෙන අය නැහැ. අනිත් පැත්තෙන් ඒක කිරීම සඳහා තාක්ෂණික පහසුකම් නැහැ. එනිසා අපි අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කරලා අමාත්‍ය අනු කමිටුවකුත් පත් කරලා අපි මේක අධ්‍යයනය කරා. අපි මේක අධ්‍යයනය කරද්දී අපි දැක්කා අපිට උත්සාහ ගන්න පුළුවන් වුණා නාවික හමුදාවේ මේ පිළිබඳව විශේෂයෙන්ම මේ වෘත්තීයමය වශයෙන් මේ පිළිබඳව අධ්‍යයනය කරපු අය 37 දෙනෙකුට වැඩි කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන් හිටියට ඒගොල්ලන්ට මේ කටයුත්ත කරන්න බෑ. මොකද මේක නාවික හමුදාවටයි. මේක බලේ නැහැ. මේ බලේ තියෙන්නේ NARA ආයතනයේ. NARA ආයතනයේ බලේ තියෙනවා. NARA ආයතනයේ කරන්නෙත් නැහැ, කරන්නත් බෑ. ඒතකොට ගරු සභාපතිතුමනි මේක සුළුපටු කරුණක් නෙවෙයි. අපි අද දූෂිත ආයතන ගැන කතා කරා, දූෂිතයෝ ගැන කතා කරා. මේවා දූෂණ තමයි. මේවා දූෂණ. එක්ක කරන්න ඕන කරන්න බැරි නම් අදාළ අමතිවරයා මගින් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ හැරි අවධානය යොමු කරලා මේවට අවශ්‍ය නීති හදන්න ඕනේ. ආයතන හදන්න ඕනේ. එනිසා මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අපි පනත් කැටුම් පතක් හැදුවා. ඒ පනත් කැටුම් පත හැදුවේ ලෝකේ අනිකුත් සෑම රටකම වාහේ තියෙන විදිහට ජල ශාස්ත්‍රීය කාර්යාලයක් හදන්න. මේ නාරායකෙන් අරගෙන නාවික හමුදාවේ කාට හරි මේ වගකීම බාර දෙන්න නෙවෙයි. මේ පත්තරේ කියන එක වැරදි. පත්තරේ පළ කරලා තියෙන ඒගොල්ලෝ කියපු එක. ඒ කියපු කරුණු වැරදි. මේකේ අපි යෝජනා කරලා තියෙන්නේ අපි පනත් කැටුම් පත හදලා තියෙන්නේ නැෂනල් හයිඩ්‍රොග්‍රැෆික් ඔෆිස් එකක් හදන්න. ඒ කියන්නේ නැෂනල් හයිඩ්‍රොග්‍රැප කියලා තනතුරක් තියෙනවා ලෝක හැම රටකම. ඒත් අපිට එහෙම එකක් නැහැ. අපි කොයිකටත් අයිලේ කියලා නාරාකිය කියා ඉන්නවා. හැබැයි නාරායක දන්නෙත් නැහැ මොනවද කරන්නේ. කරන්න දන්නෙත් නැහැ, කරන්න හැකියාවකුත් නැහැ. ඒක නිසා අපි අලුත් ආයතනයක් මේ හදන්න මේ පනත් කැටුම් පත හැදුවේ. ඒත් මේක කාගෙන් හරි අරගෙන කාටවත් දෙන්නේ නැහැ. අපි අලුත්ම ආයතනයක් මේකේ නිර්මාණය කරනවා. ඒකට නාරකේ අය ඉන්න අය වෙන්න පුළුවන්, නාවික හමුදාවේ ඉන්න අය වෙන්නට පුළුවන්, සුදුසුකම් තියෙන ඕන කෙනෙකුට ඒකට ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට ඒක රාජ්‍ය ආයතනයකට නිලධාරීන් බඳවා ගන්න කාර්යපටිපාටි අනුව සිදු කරන ලබන කාර්යයක්. මේක වැදගත්ම කාර්ය තමයි ගරු සභාපතිතුමනි, අපි දැනට මේ විශේෂඥ නිලධාරීන් ගණන් බලලා අපිට දුන්න දත්ත අනුව අපිටත් ඒක තහවුරු වුණා. අපි මේ කාර්යය සිදු නොකරන නිසා අපේ රටට වාර්ෂිකව සිද්ධ වෙන අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 200ක්. රුපියල් වලින් නම් බිලියන 60කට වැඩි ප්‍රමාණයක් රුපියල්. ඒතර මේ අහිමි වීම පහුගිය අවුරුදු 33ෙම සිද්ධ වුණා. නාරා කියලා ආයතනිකුත් තිබුණා. නාරායතනයට බලයකුත් දීලා තිබුණා. හැබැයි අවුරුදු 33ක් තිස්සේ මේ මුදල් අපිට අහිමි වුණා. අහිමි වුණේ ඒගොල්ලන්ට ඒක කරන්න බැරි නිසා, එක්කෝ කරන්න බැරි නිසා, එක්කෝ කරන්න පහසුකම් නැති නිසා. හේතුව නෙවෙයි අපිට අදාළ. මේක නිවැරදි වෙන්නට ඕන. ඒතොර ඒක නිවැරදි කරන්න අපි පනත් කෙටුම් පතක් හදලා අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා නීතිපති නිෂ්කාසන අරගෙන මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ දැන් මේ නාර ආයතනයේ නිලධාරීන් මට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ කාටද සේවය කරන්නේ කියලා. ලංකාවටද සේවය කරන්නේ, නැත්නම් ලංකාව මූදේ නීති විරෝධී ලෙස යොදාගෙන සිටියන් හදලා විකුණන පිටරට සමාගම් වලටද සේවය කරන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේගොල්ලෝ හොඳටම දන්නවා ලංකාවට වෙන අලාභය රුපියල් බිලියන 60කට වැඩි වාර්ෂික අලාභයක් වෙනවා. ඒක සභාපතිතුමනේ ඍජු අලාභය විතරයි. වක්‍රලාභ තියෙනවා. දැන් මේ සමාගම් මුදල් ලිපීමේ, විදේශ සමාගම් මුදල් ලිපීමේ ක්‍රමවේදයක් විදිහට විතරයි මේක කරන්නේ. නැතුව මේ ලංකාවේ මිනිසුන්ට ආදරේවත්, ලංකාවේ මූද ආරක්ෂා කරගන්නවත්, නැව්කාරයින්ට ආරක්ෂාව ලබා දෙන්නවත් නෙවෙයි. මේක බිලියන ගාණක් සම්බන්ධ වෙන ජාත්‍යන්තර මේ ව්‍යාපාරයක්. ඒතකොට මේවා මේ සිතියන් මේ අවුරුද්දේ හදපේක සමහරලාට ඒ සිතියම මලුත් කර කර අවුරුදු ගණන් දෙනවා. වාර්ෂිකව සිදු කරන්නේ නැහැ. මොකද වාර්ෂිකව සිදු කරනකොට විශාල වියදමක්. ඒතර මේකේ මේ ඍජු අලාභවලට වැඩිය අහිමි වෙන ආදායමට ආදායම වගේම වක්‍ර ලෙසත් අලාභ අපිට සිද්ධ වෙනවා රටක් විදියට. උදාහරණයක් විදියට කරු සභාපතිතුමනි, දැන් මේ අවුරුද්දේ නිර්මාණය කරපු සිතියම නාවිකයේ මිලයට අරගෙන මේ මූදේ ගමන් කරනකොට ඒ කොහොම නමුත් ඒ නැව්වලට යම්කිසි රක්ෂණ භාරයක් ගෙවන්න තියෙනවා. රක්ෂණ වාරිකයක් ගෙවන්න ඕන. හැබැයි ඒගොල්ල බලනවා මේ විකුණන සිතියම මේ අවුරුද්දේ කරපු එකක්ද නැත්නම් අවුරුදු 3කට හෝ 4කට කලින් කරපු එකක්ද. ඒත් අවුරුදු 4කට 5කට කලින් කරපු එකක් නම් මූදේ පතුලේ යම් යම් වෙනස්කම් වුණාද නැද්ද කියලා හරියට දන්නේ අවදානමක් තියෙනවා. අවදානමක් තියෙනවායි කියලා ඒගොල්ල පූර්ණිකමනයක් කරනවා. එතකොට එහෙම කරපුවහම මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ රක්ෂණ වාරිකය වැඩි කරනවා. ඒ රක්ෂණ වාරිකය වැඩි කරනකොට ලංකාවට බාණ්ඩ ගේන නෞකාවක් නම් ඒ නෞකාවේ ඒ රක්ෂණය වෙනුවෙන් වැඩිපුර ගෙවන මුදල අපේ පාරිභෝගිකයකගේ බාණ්ඩයට තමයි එකතු වෙන්නේ. එතකොට ඒ අතින් ගත්තම මුළු රටේම ආර්ථිකයට මේක ඉතාමත්ම බරපතල ලෙස බලපාන කාරණයක්. ඒතර මේ අද අයිලන්ඩ් පුවත්පතේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ අද ප්‍රධාන ශීර්ෂය, ප්‍රධාන පුවත විදිහට මේක කියලා තියෙනවා. මේ අධිකරණ ඇමතිවරයා විදිහට මම කියපු කරුණු වැරදි කියලා, බොරුයි කියලා. හැබැයි ඒව වැරදි වෙන්නේ කොහොමද කියලා මේකේ කියලා නැහැ. එහෙනම් මම කියපු එක වැරදි නම් හරිද ඒගොල්ලෝ කියන්න ඕනනේ. හැබැයි කොතනකවත් කියන්නේ නැහැ. ඒගොල්ලන්ට බලය තියෙනවා තමයි නීතියෙන් දීලා. ඇයි බලේ ක්‍රියාත්මක නොකර කියලා කියන්නේත් නැහැ. ඒගොල්ලෝ කියනවා මේක ඒගොල්ලන්ගෙන් උදුරලා අරගෙන නාවික හමුදාවට දෙන්න යනවා කියලා. එහෙම ප්‍රයත්නයක් දරන්න උවමනාවක් නැහැ නාවික හමුදාවේ නිලධාරීන්ට කරන්න රස්සාව වගකීම් තියෙන ඕන තරම්. මේක නාවික හමුදාව ගත තීන්දුවන්නේ, මේක අමාත්‍ය මණ්ඩලය අපි ගත තීන්දුවක්. එනිසා කරන්න බැරි කෙනෙකුට නීතියෙන් පවරලා තියෙනවා නම් බලයක්. ඒ නොකිරීම නිසා අපිට අවුරුද්දකට රුපියල් බිලියන 60කට වැඩිය පාඩු වෙනවා නම් මොකද්ද අපි කරන්න ඕනේ? ඒතොර ඒක නිසා අපි අලුතෙන්ම පනතක් සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ වන විට අපි දන්නවා මේ නාරායකේම ආයතන ඒගොල්ලන්ට වෙනත් ලාභ ප්‍රයෝජන තියෙනවා. මේක නොකරන නිසා, අපි මේකට නීතියක් සම්මත නොකරපු නිසා, අපි මේ සිතියන් හදලා විකුණන්නේ නැති නිසා, ඒ සිතියන් හදලා විකුණන විදේශීය සමාගම් වලින් ඒගොල්ලන්ට යම් ප්‍රතිලාභ ඇති. නැත්නම් විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. දැන් ඒක නිසා ඒගොල්ලෝ කීප දෙනෙක් යොදාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරලා තියෙන එකේ ගැටලුවක් නැහැ. අධිකරණය වඩාත් සුදුසු නීතිය කුමක්ද කියලා අපිට ඒ තීන්දුවක් ලබා දෙයි. ඒ අනුව අපි කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම මෙතෙන්දි මතුවන ප්‍රශ්නයක් මිනින්දෝරු මහතුරුත් එක්ක මිනින්දෝරු සේවාවල ඉන්න අයට මැනීමේ කටයුතු පිළිබඳව ඒගොල්ලන්ට තියෙනවා පළපුරුද්දක්. ඉන්ලන්ඩ් වෝටර් කියන එක අභ්‍යන්තර ජලාශ බණින්නත් ඒගොල්ලන්ට ඒ පළපුරුද්ද තියෙනවා. ඉතින් සමහර සර්වේ ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට යෝජනාවක් ඉදිරිපත් කරා ඒගොල්ලන්ටත් මේක මනින්න සුදුසු විදියට සලකන්න කියලා. ඉතින් ඒක අපිට කරන්න බෑ. ගොඩබිම මැන්න පළියට මූදමනින්න බෑ. මූදමනින්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒකට වෙනම සුදුසුකම් ලබන්න ඕනේ. ඒක නිසා අපි ඒගොල්ලන්ට අසාධාරණයක් නොවන විදියට අවස්ථාව ලබා දුන්නා. මාතක විදියට මා සහායක වගේ කාල කෝස් එකක් වෙනම පාඨමාලාවක් හදාරලා ඒ ඩිප්ලෝමා සහතිකය ගත්තට පස්සේ ඒගොල්ලත් ඒකට සුදුසුකම් ලබනවා. ඒගොල්ලන්ට ගොඩබිම මනින්න මිනින්දුරු මහතුරුන්ට ජලාශයේ මූද මනින්නත් සුදුසුකම් ලබන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා කාටවත් අසාධාරණයක් නොවන විදියට තමයි මේ පනත ඉදිරිපත් කරලේ. අද මේක තර්ක නොවුනත් ගරු මේ සභාපතිතුමනි අද මේ පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨය දක්වා මේක ගෙනියපු නිසා රටේ ජනතාවට මේ පිළිබඳව දැනගන්න අයිතියක් යුතුකමක් තියෙනවා. ඒක නිසා මම මේ සම්බන්ධව ප්‍රකාශ කරේ. එහෙමනම් ගරු සභාපතිතුමනි, මේ අධිකරණයට විනිශ්චය අධිකාරියන්ට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත එහි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව යෝජිත සංශෝධන අපි ගරු මන්ත්‍රීතුමාලට ලබා දීලා තිබෙනවා. මම බලාපොරොත්තු වෙන සීල දෙනාගේ සහයෝගය මේක සම්මත කරගන්න බොහොම ස්තුතියි.
Thank you. Honorable Gayantha Karunanthalaka, you have 10 minutes.
මූලාසන රුඩ කාරක සභා සභාපතිතුමනි, අධිකරණ පනතක් ගැන කතා කරන අද දවසේ මටත් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. අද උදේ ඉඳලා මේ සභාවේ වැඩි අවධානයක් යොමු වෙච්ච කාරණා දිහා බලනකොට අපිට මතක් වෙනවා පහුගිය කාලේ රට බංකොරොත් කරාම ලෝකෙම ඇහුවේ ඇයි ලංකාවට මෙහෙම වුනේ කියලා. අද වෙද්දී ලෝකෙම ඉන්න ක්‍රිකට් ලෝලීන් අහනවා ක්‍රිකට් වලින් ලෝක ශූරය වෙලා හිටපු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙහෙම වුණේ ඇයි කියලා. අපේ රටේ ජනතාව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පිරිසක්. හැමෝම ජාති ආගම් කුලමල ભેද කිසිවක් නැතුව ජාතික හැඟීමෙන් තමයි ක්‍රිකට් තරඟ නරඹන්නේ. තුන් වේල ගැට ගහ ගන්න බැරිව වේලක් කර වේලක් කන අනාගතය ගැන බයෙන් හූල්ල හූල්ල හිටපු මිනිස්සු පවා පුංචි හරි සතුටක් මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලැබුවා. සභාපතිතුමනි, අපි බඩගින්න අමතක කරලා ක්‍රිකට් බලපු ජාතියක්. ඒ තරමටම මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මේ ක්‍රිකට් ක්‍රීඩාව බද්ධ වෙලා තිබෙනවා. අපි සතුටු වෙනවා අද උදේ මේ වෙච්ච වාද විවාද වලින් පස්සේ පක්ෂනායක රැස්වීමේදී කවුරුත් එක්ක තීරණයකට ආවා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ කියලා ભેදයක් නැතුව හෙට දවසම ඒ ක්‍රිකට් පිළිබඳ ඇති වෙලා තියෙන අර්බුදයේ වෙනුවෙන් මේ සභාවේ අවධානය යොමු කරලා පුළුවන් තරම් 225 එකතු වෙලා යම් තීරණයක් ගන්න. ඉතින් සභාපතිතුමනි අද අධිකරණ ශේෂයට අදාළ කරුණු ගැන කතා කරන වෙලාවේ මම සිහිපත් කරන්න කැමතියි රටක මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු වුණාම ඔවුන්ගේ ජීවිත බිඳ වැටෙනකොට මිනිස්සු අසරණ වෙනකොට අන්තිමේදී ඔවුන් තැන් දෙකකට වැඩි වශයෙන් ගොනු වෙනවා. එකක් තමයි තම අසරණකම කියාපාන්න එකට සහනයක් පතාගෙන දේවාල කෝවිල් පස්සේ යනවා. නමුත් යථාර්ථයක් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට තිබෙන එකම විශ්වාසනීය තැන තමයි අපේ අධිකරණ පද්ධතිය. අධිකරණය ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ අදටත් උසාවියල තියෙන නඩු වලින් වැඩි හරියක්ම තියෙන්නේ මං හිතන්නේ ඉඩම් නඩු. ඒ වගේම මේ ඉඩම් නඩුවක පැටලුනහම සෑහෙන කාලයක් ඇදෙනවා තීන්දුවක් දෙන්න. අපි අහලා තියෙනවා අපේ සමාජයේ බොහෝ දෙනෙක් යමක් ඇදෙනවා නම් කල්ගත වෙනවා නම් යම් කාරණයක් ගැන එතකොට කියනවා හරියට ඉඩම් නඩුවක් වගේ කියලා. සමහර වෙලාවට පරම්පරා දෙක තුනක් ගිහින් තමයි විසඳුමක් ලැබෙන්නේ. සමහර ඒවයි පැමිණිලිකරු මිය ගිහිල්ලා තීන්දුව ලැබෙනකොට පැමිණිලිකරුගේ හෝ විත්තිකරුගේ ආදේශකෝ හැටියට එයාලගේ දරුවෝ හරි දරුවන්ගේ දරුවෝ හරි තමයි නඩු තීන්දුව ලබා ගන්න. විශේෂයෙන්ම ඉඩම් නඩුවලදී බලපාන කාරණයක් ගැන ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා. සමහරක් විට මම මේ කියන කාරණය දැන් අධිකරණ අමාත්‍යාංශයෙන් නෙමෙයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට බලපාන්න පුළුවන්. නමුත් නඩු සම්බන්ධව බලපාන කාරණයක් නිසා ඔබතුමත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය පිණිස මම ඒ ගැන කියනවා. විශේෂයෙන්ම ඉඩම් නඩුවලදී අදාළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල ලියාපදිංචි කරන්න ඕන. ඒ වගේම ඔප්පුවල පිටපතක් ගන්න ඕන. පත්තිරුවල පිටපත් ගන්න ඕන. ඒ සඳහා තමන්ගේ ඉඩම පිහිටි කොටසට අයිති ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගිහිල්ලා රජයට ගාස්තු ගෙවලා එම ලියවිලි ලබා ගන්න සිද්ධ වෙනවා. මට මතකයි කාලයක් අපේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල දෙකයි තිබුණේ දිස්ත්‍රික්කේම. එකක් ගාල්ලේ තිබුණා එකක් බලපිටියේ තිබුණා. මම පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් හිටිනකොට ජයන්ත ජයවීර අපේ කරන්දිණිය නියෝජනය කරපු මන්ත්‍රීතුමයි එතකොට හිටපු අධිකරණ ඇමති විජමු ලොකුබණ්ඩාර මහත්තයට ගිහින් ඉල්ලීමක් කරා එල්පීඩියට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයක් ඇති කරන්න කියලා. එතුමා ඊට එකඟ වෙලා ආරම්භයක් ලබා දුන්නා. මං සන්තෝෂ වෙනවා ඊට පස්සේ බලයට ආපු රජය ඒක ක්‍රියාත්මක කරා. එල්පීඩියේ සහ බලපිටියේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වලින් ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 7කට දැන් වෙනකොට ලොකු පහසුවක් වෙලා තියෙනවා. බලපිටිය කාර්යාලයෙන් විශේෂයෙන්ම අම්බලංගොඩ බෙන්තර සහ බලපිටිය කොට්ටාසවල ජනතාවටත් එල්පීටිය කාර්යාලයෙන් එල්පීටිය සහ කරන්දිනිය වැලිවිටිය දියුතුර නියාගම වගේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ජනතාවටත් මේ සේවය දැන් ලැබෙනවා. මේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 7ට ඇරුණහම තව අපේ දිස්ත්‍රික්කයේ තියෙනවා ප්‍රාදේශීය බල ප්‍රදේශ 15ක්. ඒ සේරටම යන්න ඕන ගාල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට තමයි ඉඩම් නඩුවලට අදාළ ලියකියවිලි සම්බන්ධව කටයුතු කරන්නේ. ගාල් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලේ තමයි අපේ මූදුබඩ තීරයේ තියෙන අපේ ගීතා මැතිණිය දන්නවා මාදම්පාගම රත්ගම හික්කඩුව ඒ වගේම ගෝණ පිනවල බෝපේ පෝද්දල අක්පීමන ගාල් කඩවත් සතර හබරාදුව ඉමදුව බද්දේගම වඳුරඹ යක්කල මුල්ල ඒ වගේම ඈත කෙළවරේ තියෙන නෙළුව තවලම නාගොඩ මේ ඔක්කොටම ගාල්ලෙන් තමයි අද මේ කටයුතු කරගන්න වෙලා තිබෙන්නේ. මෙච්චර විශාල බල ප්‍රදේශයක ජනතාවට සේවයක් සලසන්න ගාල්ල කාර්යාලයේ ඉඩකඩත් මදි. අධිකරණ අමාත්‍යාංශ නෙමෙයි වෙන්න පුළුවන් ඒකයි ති නමුත් නඩු කටයුතු සම්බන්ධ කාරණයක් නිසා මං හිතුව ඔබතුමාගේ අවධානයටත් යොමු කරන්න. ඉඩකඩත් මදි කාර්යාලයේ සේවය කරන්න ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයකුත් නැහැ. ඊළඟට මේ අපේ යහපාලන ආණ්ඩුවේ විශේෂයෙන් වජිරාභය වර්ධන මැතිතුමා ස්වදේශ කටයුතු ඇමති හැටියට ඉන්නකොට පටන් ගත්තා එක් දින සේවයක් වන් ඩේ සර්විස් එකක් පටන් ගත්තා. නමුත් දැන් මේ අර ගාල්ල එහෙම ප්‍රමාණවත් පිරිසක් නැති නිසා වැඩ කරන්න වන්ඩේ සර්විස් එකකින් සේවය ලබා ගන්න ගියාම සීමා කරලා තියෙනවා දවසකට 10ක් 15ක් විතරයි ඒකට අදාළ කරගන්න. අනික තමයි දරුවෝ පාසලට ඇතුල් කරනකොට ඉඩම් ඔප්පු සහ පත්තිරු ඉදිරිපත් කරන්න ඕන. ඇමතුමනි ගාල්ල නගරේ විතරක් තියෙනවා ජාතික පාසල් ජනප්‍රිය පාසල් කියන ඒවා 15ක් විතර. ඔය රිච්මන් මහින්ද සංගමිත සවුත්ලන්ද ඔක්කොම තියෙන්නේ ගාල්ල නගරේ. එතකොට දරුවෝ ඇතුල් කරන්න ගියාම ඔප්පු පිටපතක් ඊට අවශ්‍ය පත්තිරු ලබා ගන්න අපි දැකලා තියෙනවා ජූලි මාසේ අගෝස්තු මාසේ සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් දක්වාම ඒ කාර්යාලේ ලොකු තදබදයක් තියෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා තවත් ඉඩම් රෙජිස්ටර් කාර්යාල දෙකක්වත් ගාල්ල දිස්ත්‍රික්කයට ලබා දෙන්න ඔබතුමත් පැදිහත් වෙනවා නම් හොඳයි කියලා. මොකද විශේෂයෙන්ම මේ ඉඩම් නඩුවලට ඒක හරිම බලපානවා. එතකොට නෙළුව තවලම නාගොඩ යක්කලමුල්ල වගේ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ඉතාම සුදුසු වෙනවා උඩුගම කලාපේ උඩුගම හරියේ උසාවියකුත් තියෙනවා. ඒ හරියේ ඉඩම් රෙජිස්ටර් ඔබතුමා ගිහිල්ලා තමයි ඒක ආණ්ඩුවක් හැටියට ඉන්නකොට. ඉතින් ඒ නිසා ඔබතුමාට අවබෝධයකුත් තියෙනවා ඒ ගැන ඒ ප්‍රදේශය ගැන. අනිත් ප්‍රදේශවලට ලබදුව වගේ පළාතක් ගත්තොත් හොඳයි. අනිත් ඔක්කොම එතකොට ගාල්ල නගරයකනුත් කරනකොට මං හිතනවා මේ තදබදේ නැති කරගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට මම කියන්න කැමතියි ගාල්ල දිස්ත්‍රික්කයේ උසාවි සංකීර්ණ පහක් තියෙනවා. මේ උසාවි සංකීර්ණ අතරින් ගාල්ල උසාවි සංකීර්ණ නීතිඥයින්ට යම් ප්‍රමාණයකින් කාර්යාල පහසුකම් තිබුණත් අනිත් උසාවි සංකීර්ණවල නීතිඥයින්ට කාර්යාල පහසුකම් අද බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඔබතුමා ඒ ගැන මං හිතන්නේ ගාල්ල ඇරෙනකොට අනිත් හැමතැනම කාර්යාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය යමක්කමක් නමක් හදාගත්ත ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ට නම් යම් මුදලක් වියදම් කරලා කාර්යාල පහසුකම් තිබුණත් අර නවක තරුණ ආධුනික නීතිඥයින්ට මේ කාර්යාල ප්‍රශ්නේ බරපතල ලෙස බලපාලා තිබෙනවා. සමහර මහේස්ත්‍රාත් උසාවිය අසල පාරයිනේ අපි දකිනවා සමහර නීතිඥයෝ මේසයක් පුටුවක් තියාගෙන කුඩයක් ඉහිලගෙන තමන්ගේ සේවාදායකයත් එක්ක නඩු කටයුතු ගැන සාකච්ඡා කරනවා. පෞගේ දවස්වල ධාරානිපාත වරුසාවේ අපහසුතාවලට දුන්න අවුව කාලේ ලව්වේ වේලෙනවා. ඒ තත්ත්වයේ තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ඔබතුමා තව විනාඩියයි කියලා කිව්වා. කියන්න කැමති උසාවි වලින් නඩු වාර්තාවක් ගන්න ගියාම නඩු පිටපතක් ඉල්ලන්න ගියාම සති දෙක තුන ඉන්න වෙනවා. මං හිතන්නේ යතුරු ලේඛිකාවෝ ලඝු ලේඛිකාවෝ එහෙම ලොකු හිගයක් තියෙනවා. ඒ ගැනත් මතක් කරන ගමන් අවසාන වශයෙන් මං කියනවා අපේ ගීතා කුමාරසංග මැතිණියත් මේක නේ එකඟ වෙයි. අපේ ඇල්පිටිය නගරයේ අද ගාල්ලේ තියෙන දෙවෙනි ප්‍රධාන උපනගරය. පොලිස් අධිකාරී කොට්ටාස දෙකයි දිස්ත්‍රික්කෙට විදිහේ එකක් ඇල්පිටිය තියෙනවා. පොලිස් අභ්‍යාස විද්‍යාලයකුත් තියෙනවා අපේ ඇල්පිටිය. ඒ වගේම ජාතික පාසල්, මූලික රෝහල්, ඒ වගේම රාජ්‍ය හා පෞද්ගලික බැංකු, රජයේ කාර්යාල, පෞද්ගලික අංශය හැම එකක්ම. ඒ නිසා අපි හිතනවා ඔබතුමාගේ අවධානය යොමු කරවන්න හොඳයි කියලා. අංග සම්පූර්ණ උසාවි සංකීර්ණයක් ඇති කරන්න සුදුසුම තැනක් කියලා ඇල්පිටිය නගරේ. මේ දවස්වල තියෙන ආර්ථික තත්ත්වය ගැන මම දන්නේ නැහැ. නමුත් අවස්ථාව ලැබුණු වෙලාවක විශේෂයෙන්ම ඔබතුමා අධිකරණ ඇමතිතුමා හැටියට ඉන්නකොට මම හිතනවා ඒ ගැන සාධාරණව බලයි කියලා. ඒ යෝජනාවත් කරමින් අධිකරණය ගැන කතා කරන්න මට අවස්ථාවක් ලැබීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය
අවසන්.
ගරු සභාපතිතුමනි කෙටි උත්තරයක් පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා කියපු කාරණාවල සත්‍යතාවය අපි දන්නවා. මේ ප්‍රශ්නේ තියෙන මූලික හේතුව තමයි ගරු සභාපතිතුමනි අපේ රටේ තාම තියෙන ලේඛන ලියාපදිංචි කිරීමේ ක්‍රමය, රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඩොකියුමන්ට්ස්. එතකොට මේ ක්‍රමය ලෝකේ දැන් හැම රටක්ම වගේ බැහැර කරපු ක්‍රමවේදයක්. ඒක නිසා 1998 මේ පාර්ලිමේන්තුව සම්මත කරා ටයිටල් රෙජිස්ට්‍රේෂන් ඇක්ට් එක. හිමිකම් ලියාපදිංචි කිරීම ලේඛන වෙනුවට හිමිකම තමයි ලියාපදිංචි කරන්නේ. එතකොට ඒකට කැඩස්ට්‍රල් ප්ලෑන් එකක් ඕන. එතකොට ඒකට සාතිකයක් දෙනවා. ඕන වෙලාවක රෙජිස්ට්‍රාර්ලගේ පස්සේ යන්න ලේඛන ගන්න කිසිම මනාවක් නැහැ. සාතිකේ අතේ තියෙනවා. ඒ සාතිකේ රෙජිස්ට්‍රාර් ළඟට ගිහිල්ලා පැවරීමක් කරගන්නට පුළුවන්. ඉතින් අපිට ආර්ථිකය තමයි ගරු සභාපතිතුමානි බලපාලා තියෙන්නේ. මේ වන විට කොට්ටාස 40ක පමණ සෑහෙන ප්‍රමාණයකට මේක කරලා තියෙනවා. තවත් 40ක විතර ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 300 ගානෙම කරන්න සෑහෙන අපිට කාලයක් ගත වෙයි. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල පිළිබඳව එක බරපතල ගැටලුවක්. මම නිරීක්ෂණය කරා ගිය සතිය අපි වැලිමඩ අලුත් අධිකරණය ආරම්භ කරාට පස්සේ බදුල්ල දිස්ත්‍රික්කයේ කියන්නේ ගරු සභාපතිතුමනි විශාල, මම හිතන්නේ ගාල්ල දිස්ත්‍රික්කයටත් වැඩිය විශාල බල ප්‍රදේශයක් තියෙන, ඒ වගේම දුෂ්කර ගමනාගමනයේ දුෂ්කර බල ප්‍රදේශයක්. ඒ මුළු දිස්ත්‍රික්කයටම තියෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය එකයි. අපි බලාපොරොත්තු වෙනවා, අපි උත්සාහ කරනවා පහුගිය සතිය අපි ආරම්භ කරපු වැලිමඩ අධිකරණ ශාලාව, ඒ ගොඩනැගිලි සංකීර්ණය දැනට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය වැඩිපුර ඉඩකඩ තියෙන ගොඩනැගිල්ලක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී බදුල්ලත් ඒක දෙකට කඩලා ඒ ඉඩම් කාන්තෝරුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාන්තෝරුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශෙත් එක්ක සාකච්ඡා කරලා ඒක බෙදලා ගන්න. අනිත් එක ඔබතුමා කිව්වා වගේ මේ අධිකරණයේ නඩු ප්‍රමාදය කියන කාරණය අපි දැන් කාලය තිස්සේ කතා කරනවා. ඇත්ත වශයෙන්ම අපි මේ වන විට ඒ සම්බන්ධව විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. හැබැයි අධිකරණයේ නඩු විභාග වීම සාමාන්‍ය ප්‍රමාණයකට ගේන්න කවදාවත් කවුරු කොහොම කරත් අවුරුදු කීපයක් ගත කරන්න නැතුව බෑ. අපි ඇත්තටම 2015 ඉඳලා 2017 වෙනකොට අවුරුදු 3ක් ඇතුළත ඒ තිබුණු නඩු සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කරගත්තා. නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව අවසන් වෙන නඩු ප්‍රමාණය ප්‍රතිශතය තිබුණේ 68%. අපි ඒක 105% කරා. එතකොට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මාසිකව දෙන වාර්තා ප්‍රතිශතය තිබුණේ 65%. අපි ඒක 100% කරා. හැබැයි පහුගිය කාලේ කොවිඩ් එක්ක අධිකරණ කටයුතු ප්‍රමාද වුණා. ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඒ බෙහෙත් ඖෂධ ජාති රසායනික ද්‍රව්‍ය ලබා ගැනීමේ බරපතල ප්‍රශ්න වගේක් තිබුණා. හැබැයි දැන් එය යථා තත්ත්වයට පත් කරගෙන තිබෙනවා. අද දිනේ අපි විවාදයකින් තොරව සම්මත කරපු සිවිල් නඩු විධාන සංග්‍රහයත් ඒ සංශෝධනයත් දිනාවේ මේ නඩු කටයුතු ඉක්මන් කරන්න පූර්ණ නඩු විභාග මේ කොන්ෆරන්ස් එකක්, ප්‍රී ට්‍රයල් කොන්ෆරන්ස් සාකච්ඡාවක් තියලා හැකිතාක් දුරට නඩු දෙපාර්ශ්වයේ කැඳවලා සාකච්ඡා කරලා බැරිම නඩුවක් පමණක් විභාගයට යන ආකාරයට කෙටියෙන් ඉවර කරගන්න තමයි බලන්නේ. බොහොම ස්තුතියි සබා.
Thank you honorable Jayant Veerasinghe, you have 14 minutes.
ගරු මුල් ආසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙවැනි තා වැදගත් පනතක් පිළිබඳව අදහස් කීපයක් දක්වන්නට මටත් අවස්ථාව ලබා දීම ගැන ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙමි. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙක් හැටියට මම සාමාන්‍යයෙන් දහස් ගාණක් පනත් මේ වගේ කියෝලා ඇත. නමුත් මේ ගරු ඇමතිතුමා මේ අවස්ථාවේ ඉදිරිපත් කළා තියෙන මේ පනතට ඉතාම විශිෂ්ට පනතක් එතුමා ඉදිරිපත් කළා තිබෙන නිසා මේ පිළිබඳව මම ඉතා සතුටින් අදහස් ප්‍රකාශ කරනවා. ඇත්තටම මේක බොහොම කාලෝචිත අවශ්‍යතාවයක් මෙතුමා ඉෂ්ට කරන්නේ. මෙච්චර කල් නීතිය තිබුණා අධිකරණයට අපහාස කරනවාට කියලා. සමාජයේ විශාල මතයක් ඇති වුණා මේ දෙන දඬුවම් සමහර වෙලාවට තද වැඩි. මොකද පුද්ගලයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙන්නට ඕනේ කියලා. ඒ සේරම බැලන්ස් කරලා සමතුලනය කරලා තමයි මේ ගරු ඇමතිතුමා මේ පනත හදලා තියෙන්නේ. මේ පනත බැලුවහම පැහැදිලිව පේනවා අධිකරණයේ ගෞරවයත් රකින්න අතරම අධිකරණ තීන්දුව වලට පටහැනිව ක්‍රියා කිරීම අවම වෙන අතරම යම් අවස්ථාවක සීමාවෙන් පිට ගියොත් යම් කිසි කෙනෙක් ඒ අයටත් දඬුවම් කිරීමත් සීමා සහිතව මානුෂිකව කරන්න මේ පනතෙන් හදලා තියෙනවා. මට අවස්ථාව දුන්නොතින් කියන්න මේ පනතේ දෙවනි වගන්තිය බැලුවාම මේකේ දෙවනි වගන්තිය තියෙනවා මොනවද මේකේ මේ ප්‍රතිපත්ති අදහස් මොකද්ද මේකෙන් අදහස් කරලා තියෙන්නේ. ඉතින් පැහැදිලිව පේනවා දෙවනි වගන්තියේ යථා පරිදි යුක්තය පසුදලීම ආරක්ෂා කිරීමට ඊළඟට අධිකරණ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කිරීම සහතික කිරීම. ප්‍රශ්නේ ඔయిత වඩා දෙයක් නැහනේ. ඔක තමයි ප්‍රධාන. යුතුයකම් හරියට යුක්තිය පසඳලන අතරම අධිකරණ ක්‍රියා අධිකරණ තීන්දුව හරි හැටියට ක්‍රියාත්මක වීම සහතික කිරීම. ඊළඟට තියෙනවා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සාධාරණ විවේචනය සහ අධිකරණ විධාන සමග අනුකූලව ක්‍රියා කිරීමට තුලනයක් ඇති කිරීම. ඕක තමයි මෙච්චර කල් අපිට නැතුව තිබුණේ. ගරු ඇමතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙන්න මේ කාරණාවල් ටික හදලා ලියලා පනතක් ඉදිරිපත් කළාට. දහස් ගාණක් පනත් මං කියවල ඇති. මේ ආකාරයෙන් කාලෝචිත පනතක් මේ දැක්කේ. මේ පනත ඉතාම සතුටින් ඒක ප්‍රකාශ කරනවා. ඊළඟට හැම වෙලේම කෙනෙකුට දඬුවම් කරනවා කියලා එහෙම නැත්තම් හිර දඬුවමක් දුන්නොතින් අධිකරණයකට අපහාස කළා කියලා හැම වෙලේම එනවා පොඩි කසුකුසුවක්. ඔක වැඩි නේද? අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙන්න ඕනේ නේද කියලා. අන්නේ සේරම බලලා තමයි මේ පනත හදලා තියන්නේ. ඒ පනතේ අර දඬුවම් කිරීම පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් දැනට තියෙන නිසා ඒ ටික දැනට ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් ගරු ඇමතුමා කිව්වා වගේ මමත් ඒ ටික කියන්නම්. ප්‍රථම වතාවට තමයි මෙවැනි දඬුවමක් මෙන්න මේ සීමාව ඉක්ම නොවිය යුතුයි කියලා දාලා තියෙන්නේ. අවුරුද්දකට වැඩිය දඬුවම් කරන්න බෑ. ඒක මේ අවස්ථාවේ අපිට පාස් කරගන්න අහිමි වෙන්න පුළුවන්. නමුත් ඒක ඉතාම කාලෝචිත බොහොම වැදගත් නිර්දේශයක් හැටියට මම දකිනවා. ඒ විතරක් නෙවෙයි. බොහෝ අවස්ථාවලදී කටපියාගෙන මිනිස්සු ඉඳලා දේශපාලන බලය අනිත් පැත්තට ගියාම නඩු දානවා අහවල් දවසේ මෙන්න මේ අපහාසය කළා කියලා. ඒකටත් ගරු අමතුමා මේකේ උත්තර දීලා තියෙනවා. මයිකට සතුටු වෙනවා. අවුරුද්දකට වැඩිය කාල සීමාවකට පස්සේ ආයි නඩු දාන්න බෑ. දැන් මේ පනතේ තුන්වෙනි වගන්තියේ දෙවැනි උපවගන්ති අ කියන වගන්තිය වැදගත්. සඳහන් කළා තියෙනවා අධිකරණයක විනිශ්චය අධිකාරියක ආයතනයක යම් නඩු තීන්දුවකට තීන්දුව ප්‍රකාශයකට විධානයකට ආඥාවකට රිට් ආඥාවකට හෝ වෙනත් කැඳවීම් නියෝගයකට චේතනාන්විතව ගරු නොකිරීම. මොකක්ද ඔක කියන්නේ? මොකක්ද ඔක තියෙන වැදගත්කම? ඉතාම වැදගත්. රිට් ආඥාවක් හෝ උසාවියක ආඥාවක් දුන්නාම සමහර වෙලාවට අපි දැකලා තියෙනවා දෙපාර්තමේන්තුවකට ගියාම ඒකේ ප්‍රධානියෙක් හෝ කවුරු හරි කෙනෙක් කියනවා මේක අපිට කරන්න බෑ. මේවා කරන්නේ නෙවෙයි අපි ඉන්නේ. ආන්නේ වැනි අවස්ථාවකදී අධිකරණයේ දෙන නියෝගයක් අභියෝගයට ලක් කළා යම්කිසි සේවකෙක් එසේ කටයුතු කරනවා නම් ඒක මේ පනත යටතේ වරදක් වෙනවා. එහෙනම් අන්න ඒ වගන්තියෙන් ඉතා පැහැදිලිව අධිකරණයෙන් තීන්දුවක් දුන්නොත් ඒ තීන්දුව පල්ලෙහා ඉන්න යම්කිසි සේවකයෙකුට අභියෝගයට ලක් කළා නෑ අපි මේක කරන්නේ නෑ කියලා කියන්න බෑ. ඒක අධිකරණයට ඒ ක්‍රියාවම අධිකරණයට අපහාස කිරීමක් හැටියට මේක දන්වලා තියෙනවා. මං ඒක දකින්නේ ගරු අධිකරණ ඇමතුමනි ඉතාම වැදගත් ඉතාම කාලෝචිත වැදගත් වගන්තියක් හැටියට. ඊළඟට ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි මේකේ තවදුරටත් සඳහන් කරලා තියෙනවා යුක්තිය පසදෙලීමේදී මැදිහත් වෙන හෝ බාධා කරන. අන්න ඒක වැදගත්. බොහෝ දෙනෙක් මේවට මැදිහත් වෙලා බාධා කරනවා. අන්න එසේ බාධා කරන්නේ කොයි ආකාරයකටද? මේ පනතේ තියෙනවා සැලකිය යුතු ලෙස සත්‍ය නොවන යම් කාරණයක් ප්‍රකාශ කිරීම, අදහසක් පළ කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම හෝ වෙනත් යම් ක්‍රියාවක් සිදු කිරීම. දැන් ඕක නේද අද වෙන්නේ? අධිකරණ ක්‍රියාවලිය හැල්ලුවට පත්වෙන්න අමූලික බොරු ටිකක් ගහනවා නේද? ඒවට ඊගාවට විනාඩි කීපයක් ඇතුළත වෛරල් අරිනවා සමාජයට. මෙන්න මේවා තමයි නවත්තන්න ඕන කළ තියෙන්නේ. මම අධිකරණ ඇමතුමට ස්තුතිවන්ත වෙනවා මේ තියලා තියෙන වගන්ති වලින් ඒ ක්‍රියාදාමය වළක්වෙන්න කටයුතු කිරීමේ හැකියාව තිබෙන. ඒක බොහොම වැදගත්. අධිකරණ ඇමතුමා ඔබතුමා කිව්වේ මේ 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 මේක අධිකරණ ඇමතුමා ගෙන ආපු පනතක් ඉදයි මම මේ කියන්නේ. මේ මේ පනත ගෙනාවේ අධිකරණ ඇමතුමා. ඒකයි මම මේ කියන්නේ. තේරුණා? දැන් මේ මේ සම්බන්ධව කියනකොට මම ඇත්තටම බොහොම සතුටු වෙච්ච දවසක් අද. මම පනතේ ඉතුරු ටික කියන්න ඉස්සෙල්ලා මම මේ කියන්න ඕනේ. ප්‍රථම වතාවට මම දැක්කේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ගරු ක්‍රීඩා ඇමතිතුමා කාරණා එලි කරපුවාම ගරු විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාම එකතු වෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව රැකගන්න සේරම එකතු වෙලා කටයුතු කරන්න එකතු වෙච්ච එක මං විපක්ෂ නායකතුමාටත් ස්තුති කළා. ඒක දකින්නත් ආසයි මෙවැනි තත්ත්වයක් මේ පාර්ලිමේන්තුව අපිට ඇති කරගන්න පුළුවන් වුණා. දැන් මේ පනතේ අධිකරණයේ ගෞරවය රකින්න ගමන් ඒකම මේ චෝදනාවලට ලක්වෙන අය ගේ සහනය සඳහාත් විශේෂ කාරණා ඇතුළත් කළ තියෙනවා. ඒ මේ ආකාරයට තියෙනවා යම් අපහසයක් සිදුවීම වැළැක්වීම සඳහා හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති අවස්ථාවකදී සහ ඒ පළකිරීම හෝ ප්‍රකාශ කිරීම සද්භාවයෙන් සිදු කර ඇති අවස්ථාවකදී අධිකරණයකට විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමක් ලෙස සලකනු නොලැබිය යුතුය. බොහොම ස්තුතියි ගරු ඇමතුමනි මේ වගන්තිය. ඊළඟට බොහෝ විට නිතර කියන දෙයක් තමයි අධිකරණයට අපහාස කළා කියලා චෝදනා කෙරුවහම දෙන දඬුවමත් වැඩි කියනවා. රිමාන් බාහිරේ තියාගන්නවයි කියනවා. අප නැතුව ඉන්නවයි කියලා බොහෝ විට මැසිවිලි නගනවා. මේ ගරු ඇමතුමා මේකේ ඒ ප්‍රශ්නෙත් හරියට निराකරණය කළා තියෙනවා. මොකද මේකේ මේ 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 ඒක පැහැදිලිවම කියනවා ඒ අධිකරණයේ විසින් පැනවීමට සුදුසු යැයි සලකන යම් කොන්දේසියකට යටත්ව ඔහු අපමත මුදාහරණු ලැබිය හැකිය. මං ඉතාම අගය කරනවා ඒ වගන්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු ඇමතිතුමා ප්‍රකාශ කළා මේකේ වගන්ති කීපයක් තියෙනවා දැනට ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ මොකද
honorable member you have 2 more minutes.
I can finish in 2 more minutes but I just want to say this. මේකේ පැහැදිලිව දාලා තියෙනවා අවුරුද්දකට වඩා දඬුවම් කරන්න බෑ කියලා. ඒ වගන්තිය දැනට ගෙනීම පිළිබඳව නෛතික ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා අන්න ඒ වගන්තියත් නුදුරු කාලයේදී ඇතුල් කරගන්න අපිට මේ සභාවට වාසනාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යම් මතකින් යම් විදිහකට සීමා වෙනවයි කියලා කිව්වත් අන්න ඒකට යම් කිසි අස්වැසිල්ලක් ලැබෙනවා මේ වගන්ති. දැනට මේක මෙතන්ට ඇතුල් නොවුනාට වැඩිකල් යන්න ඉසල මේක ඇතුල් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊළඟට ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ පනතේ විනිශ්චය අධිකාරියක් හෝ ආයතනයකට මේ අපහසයක් වුණොත් ඒ ආයතනයේ සෑහීමට පත්වෙන පරිදි සමාව ඇද සිටිය හොත් නිදහස් කරනු ලැබිය හැකි අතර එසේ නැතහොත් ඔහුට පණවන ලද දඬුවම ලිහිල් කිරීම කරනු ලැබිය හැකිය. දැන් මොකද්ද මෙතන කියන්නේ? අනේකේ වැදගත්.
Remember please wind up.
Just a moment please. Just a moment. ඒ පැහැදිලි කිරීමේ කියලා තියෙනවා චූදිත තැනැත්තා විසින් සමාව ඇදීම සත්භාවයෙන් සිදු කරන්නේ නම් ඒ සමාව ඇදීම අනුසීමිත හෝ කොන්දේසි සහිත වූ පමණින් සමාව දීම ප්‍රතික්ෂේප කරනු නොලැබිය යුතුය. සමාව දිය යුතුය. අන්න ඒකයි ඒ කියන්නේ. සත්භාවයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා. ඒක බොහොම වැදගත්. එසේම මම එක වගන්තියක් තව කියලා නවත්තන්නම්. දඬුවම් කිරීමේදී මෙන්න මෙහෙම කියලා තියෙනවා. එසේ වුවද වෙනත් නීතියේ පටහැනි කුමක් සඳහන් වුවත් අධිකරණයකට විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් මේ වගන්තියේ නිශ්චිතව දක්වා ඇති දඬන ඉක්මවන දඬනයක් අධිකරණයක් විසින් පනවනු නොලැබිය යුතුය.
Honorable member please wind up.
Yes I'm winding up. එම නිසා දරු අධිකරණ ඇමතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අධිකරණයට අපහාස කළා කියන චෝදනාව ලක්වෙන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම අධිකරණයේ ගෞරවයද රැකෙන පරිදි මේ පනත හදලා තිබීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මට ලබා දුන් කාල සීමාව පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මානිහමි.
Thank you.